ඒ වගේ අපිට දැන් ඊගාවට දහමට ඔය මූඩකමයි අපි පවත්න්නේ ආපු කරුණාමත කියනවා. ඒ හින්දා ඉස්සර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නකොට නම් අපිට වැරදුනහම මෝග පුරුෂයා කියලා බැනලවත් හරි දේ කියලා දුක හදයි. අද දවසේදී අපේ වටපිටාවේ අපිට තේින්ද එබඳු මහෞත්මයෝ අපිට ඇසුරු කරන්න ලැබිලා නැති නිසා අද ඉන්නවද නැද්ද කියන්නේ මොකද දන්නේ? ඉන්නවා කිව්වොත් එහෙම නැත්තම් බොරුවක් වෙනවා, මම බොරු කියව වෙනවා නෑ කිව්වොත් එහෙම ඉන්නවා හිතුවොත් බොරුවක් වෙනවා. එහෙනම් ඒක මොකද දන්නේ? අපිට ඇසුරු කරන්න අද හම්බෙලා තියෙන බවක් නැති නිසා, අඩු නිසා ගොඩාක් හොඳට අපිම හිතන්න වෙනවා. හැම වෙලාවෙම තමන් තමන්ව ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා. තමන්ව බැඳිලා තියෙන කොතනින්ද, තමන් අහුවෙලා තියෙන කොතනින්ද, ඈ මොන හරි දහමක් හිතුවත් මේක මගේ දෘෂ්ටියක් වෙන්න බැයිද? මේක යථාර්ථයමද? මන් දකින්න මේ දේ ඇයි අපිට හිතන්නේද? අවංකවම හිතන. අපිට ඒ තරම් ලිහිල් මනසක් වෙන්න ඕනේ මේ දහමේ බුදුන් දේශන පහසුවෙන් වෙන් කළාගේ බවක. අපිට ඕන වෙන්න ඕනේ මහත්වූ සත්‍ය ගවේෂණයක් මිසක ඇත්තටම ජරා මරණ දුකෙන් මිදෙන අවංක හදවතින්ම වෙන්න ඕන මිසක ඒ තුලටත් දහල මොකක් හරි අල්ලගෙන තර්ක කරන්න නෙමෙයි. හරි දෙයක් නම් ලැබෙන පුංචි දරුවෙක් වගේ හරි නිහතමානී වෙලා සාදු සාදු මේක හරි. අපි දක්ෂ වෙන්න ඕනේ මානෙ කෙනෙක් නසා ගන්න මිසක මානෙ නසන දහම උදව් කරගෙන මානෙ පවත්තන්න හදනවා නම් අපි අපේ බෙල්ල කපා ගන්නවා වගේ. එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා. අවංක ඒකටමයි පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනව නෑ කියලා කියන්න වෙන්නේ. යමෙකුට හම්බ වෙන දහම හම්බ වෙනකොට වැරද්ද පෙන්නකොට නිහතමාන වෙලා එක පිළි අරගෙන නැතිනම් හදා ගන්න හදනන වැරද්ද දැකලා කියන මේ මනසම සුදුසුයි සත්‍ය අවබෝධයට. එහෙම වෙන්නේ නෑ කියලා කියන තව ඒ ටික හුරු වෙලා නෑ. එහෙනම් ඒක තව හුරු කරන්න වෙලා යාට කියන එක කියන්නේ නේද? සාමිචි පටිපන්න වෙන්නේ මේ සාවස්සනේ ගිහි වේවා පැවිදි වේවා ඔක්කොම මේ නිසයි. මෙහෙම වෙන්නවා. එහෙනම් මොනවා හරි දෙයක් දැක්කහම එහෙමම තර්ක කරන්නත් මේක මෙහෙම වෙනවද? වෙන්න පුළුවන්ද? මේක මේ තව කවුරුහරි දෙයක් මෙහෙම කිව්වොත් ඒත් එහෙම. ඒක මම එහෙමම ගතිය යුතු නැහැ. මේ ලෝකේ තව එකෙනෙක් දකින්න එක කොහොමද? කවකරු මම බලන්න ඕනේ මේක මෙහෙම වෙනවද නැද්ද? ඒක හරිනම් දෙපාරක් පසුපසට වෙන්නත් ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තිනෝ යමක් හම්බුනොත් බුදුහාමුදුරුවෝ දේශනා කළා කිව්වත් පිළිගන්නේ පබහැර කරන්නේ පත් සූත්‍රයේට විනයේට ධර්මයට ගලපලා බලන්න. බලලා ගැලපෙනව නම් ගන්න. නැත්නම් අත තමන්ගේ දේ හරි වේවා. ඒකත් ඊට පස්සේ ගලපනකොට ගැලපෙන්නේ නැත්තම් මේක බමුණු මත කියලා පිටකයන් කරන්න හදන්න එපා. අපිට තියෙන උන උපන්‍යාසය වර්ධින්නේ නැති තැන. එහෙම වුණොත් අපි හරි අසරණ තැනක ඉඳි. ඈ අපි ගොඩාක් දෙනෙක් එක චුට්ටක් නැත්තම් කියන දේ තමයි. ඒ කියන්නේ සාරසංකේ කල්පලක්ෂය පෙරම්පුරල බුදු වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ ත්‍රිපිටකයට වඩා බොහොම නුවණක් තියෙනවා කියලා හිතන අය අභිධර්ම වැරදි. මොකද තියෙන හයිය අභිධර්ම වර්ධිය කියන අපිට. මොකද තියෙන අයිති අභිධර්ම වර්ධිය කියන. මොකද මේක කෙරවලටම පරිතරටම ගවේෂණය කළාද? නමුත් නුවණක් තියෙන කෙනා කවදාවත් හොඳ හැදියාවක් තියෙන නුවණක් තියෙන චරිතයක ලක්ෂණ තමයි කවදාවත් මේක වර්ධිය කියන. මට මේක තේරෙන්නේ නැහැ. සත් අපාය කියලා දෙයක් නැහැ කවදාවත් කියන්නේ. අපාය කියලා දෙයක් මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ තමන් දහම කියන. ඒකෙන් තමයි බේරිලා. ඒ කියන්නේ අපාය කියලා දෙයක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් තමන්ට පේන්නේ නැන්නේ. තිබුණොත් තමන් නසාගත්තේ නැද්ද තමන්? කියනවා කිව්වොත් ඒ කියන්නේ හොඳට නුවණ නැත්තම් ඒක නැති වුණොත් තමන්ව නසාගත්තද? මේ දහමින් දහම දැකලා තමන්ට හොඳටම නුවණ එන තාක් අපාය තියෙන තාම මට පේන්නේ. මට තේරෙන්නේ යම් දවසක් එනවා දහමෙන් දහම આવුත් මේ අකුසල ධර්ම තියෙනවා නම් කර්ම තියෙනවා නම් මේබඳු විපාක නැති වෙන්න බෑ. දහම කල්පන දවසක් වෙනවා. එතකොට එයා බය නැති වෙනවා මොන දෙයක් තියෙනවා. එතෙක් සත්‍ය අනුරක්ෂිතේ ඉන්නවා. සත්‍ය අනුරක්ෂිත සත්‍ය අනුබෝධය සත්‍ය අනුප්‍රාප්තිය කියලා ධර්මතා තුනක් තියෙනවානේ. තියෙනවා. මේ ලෝකේ ධර්මතා තුනක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඇසූ පමණින් දැරූ පමණින් මේක හරි කියලා දැනගෙන ඉන්නවා. ඒ ඉදමෙල සත්‍ය මොගමඤ්ඤා මේකම හරි අනිත්‍ය වැරදි කියන තැනට ඉන්නේ එන්නේ. හරි දෙයක් ලැබුණොත් ඒක ගන්න පුළුවන් තැනක ඉන්නවා. මේකට කියන සත්‍ය අනුරක්ෂිතේ. මෙයා තාම සත්‍ය රකින්නවා. දැන් මේ දෙයම හරි අනිත්‍ය වැරදි කියන තැනකට ආවොත් මොකද වෙන්නේ? හරි දෙයක් ගන්න ඉඩ නැහැ මේ මනසේ. අවුරලා තියෙනවා. ඉතින් යමක් අපි කියන දේ හරිම නම් බය වෙන දෙයක් නැහැ. තව කවුරුන් වත් අහන්න. හරි දෙකක් නැහෙනේ. තව කවුරු හරි කිව්වොත් ඒ එයා කියන එකත් හරිම උනොත් අපේ කර ගැළපෙන්නේ නැතක බොරු වෙන්නේ නැහැ. හරිම නම් අපි කියන එක ගැන කායකොත් කතා කරන්න බය වෙන්න එපා. එයා කියන දේත් හරිම නම් මේකට ගැළපෙන්නේ නැතක ඊට වඩා වැඩිතර නැහැ. ඉතින් එයාට කතා කරනකොට මේක වැරදි කියලා ඔප්පු කළ පෙන්නන්න පුළුවන් නම් එයා පුළුවන් ඒ මේ වැරදි හින්දම නේද? මගේක වැරදි කළා බොරු කළා පෙන්වනවා කියලා අපි උරංගු වෙන්න ඕනේ නැහැ. ලාභයක් කළේ වැරදි කෙනක් නිවැරදි කියලා අල්ලගෙන හිටපෙ. ඒ කියන්නේ තව යථාර්ථයක් එකකට පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ එහෙම දෙයක් තිබුණේ හින්දානේ. ඒ කියන්නේ බෙදලා 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 තවත් බෙදන්න බැරි තැනක් ගිහිල්ලා නම් පරමාර්ථයක් නම් අපිට හම්බෙච්ච තැන ඒක ඔබක් පෙන්වන්න බෑ. ඒක ඔබක් පෙන්වන්න පුළුවන් ඒක වෙන සූදයක් පෙන්වන්න පුළුවන් දහමට අනුලෝම දහමකින් කියලා කියන්නේ. එහෙනම් අපි හිතපු දැනට වඩා තව යමක් තියනවා කියන එකෙන් කියනවා අපි ඉඳලා තින් තම ටිකක් මග. එන ලාභයක් අපි කරලා තියෙන නිසා තමන් අපේ වෙන නෙමෙයි නේද? උනත් කරන ප්‍රශ්නයක් තියෙනවා.
ගෙත්
ඊට පස්සේ තමයි සමතේ 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 නෙමෙයි මේ දැන් සීලයට වැටෙන්නේ. සීලය රකින්න ඔය සීලය මුහුකරනට ඉබේම ඇවිල්ලා තියෙන සමාධිය. ඒ සමාධිය වඩනකොට ඒ සමාධිය තුලින් මොකද දැන් ප්‍රශ්නයක් තියාගෙන ඔගලාවේ මේක කෙරෙව මොකටද කියලා දන්නවනේ. දුක නැති කරන්න කියලා මේ ටික මිලක් වෙන. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොමුහුකල විමුක්තිය මොහු කිරීම පිණිස දවදින් ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ තමයි සන්තකේ තබා ගන්න කියනවා. උතුම් අරිහත්වයට පත් නොවුණු උතුම් අරිහත්වයේ ප්‍රාර්ථනා කරන අරිහත්වයේ ප්‍රාර්ථනා කරමින් වෙසෙන ඒ සඳහා හික්මෙන කෙනා එහෙම හික්මෙන්ද මුලින් තමන්ගාව ධර්මතා පහක් සන්තකේ තියාගන්න කියනවා. කාව හරි නොදැක්ක නොදන්න කෙනෙක් හොයන්න යනවා නම් එයාව හොයන්න ඉස්සෙල්ලා අපි ගාව තබා ගන්න ඕනේ දැනුමක් තියෙනවනේ. එයාගේ නම මොකද්ද? ගම මොකද්ද? ඒ විස්තර ටික අපි ගාව තියාගන්න වෙනවා නේ. එහෙම නැතුව හොයන්න ගියොත් මොකද වෙන්නේ? ඒකමයි මට කියන්න තියෙන්නේ. නිවන් දකින්න රහත් වෙනවා නම් නිවන් දකින්නවා නම් ඒක බලාපොරොත්තු වෙන කෙනා ළඟ තියාගන්න ඕනේ කරුණ ටිකක් තියෙනවා. ඒ ටික නැතුව මොකක් හරි දෙයක් කරන්න ගියොත් ඔය ප්‍රශ්නේ සුදුසුයි. අතරමඟ තමයි. මොකද්ද? 1. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, තමා කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව. මොකද කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් මෙහෙම හිතවඩන කෙනාට කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් ගැඹුරු ධම් කතා, ගැඹුරු කරුණු අහන්න ලැබෙනවා. ඒ නිසා 2. ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් සංවර ආචාර ගෝචරෙන් යුක්තු ස්වල්ප මාත්‍ර වූ වරදට බයදකින් ශික්ෂාවෙන් දැඩිවගෙන හික්මෙන බව. එතනදි සිල්වත් වෙන්න ඕනේ කියන එක 1 කරුණා. 3. දස කතා වස්තු නිදුකින් ලැබිය හැකි, පහසුවෙන් ලැබිය හැකි, උත්සාහයකින් තොරව ලැබිය හැකි මාවතක් වෙන්නට තැනක් වෙන්න වටපිටාවක් වෙන්න ඕනේ. මොකද්ද දස කතා වස්තු කියලා කියන්නේ? අල්පේච කතා, සන්තුට්ටි කතා, ඒ කියන්නේ ලද දෙයින් සතුටු වීම කතා. එතකොට බොහෝ තණ්හා බහුලිය නොවීම පිළිබඳ කතා. එතකොට උතුම් විවේකයේ පිළිබඳ කතා. පිරිස්මැද විසීමේ දොස් දැනගන්න විදිහේ පිරිතෙන් වෙන් වෙලා ඉඳීමේ ලැබෙන ආනිසංස පිළිබඳ කතා, සීලය පිළිබඳ කතා, සමාධිය පිළිබඳ කතා, විමුක්තිය පිළිබඳ කතා, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතා මේ කියලා මේ දස කතාවස් එතකොට මේ දස කතා වස්තු විරිය ආරම්භ කතා තියෙනවා. විරිය ආරම්භ කතා. විරිය ඇතිවීම කතා කියලා. එතකොට මේ දස කතා වස්තු පහසුවෙන් උසහයකින් තොරව නිදුකින් අහන පරිසරයක් වෙන්නත් ඕනේ. හතරෙනි කරුණ සතර සම්‍යක් ප්‍රධාන වීදෙන් යුක්ත වෙන්න ඕනේ. පස්වෙනි කරුණ නිදුක් වූ ආර්ය වූ උතුම් වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වේදනා නෝනින් යුක්ත වෙන්න ඕනේ. ওই ටික තියාගෙන දැන් ඒතර මේ කරන්න මොකටද කියලා දන්නවා මේ ටික. මේ ටික තියාගෙන රාගය දුරු කරන්න අසුභය බලන්න. ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්න. විතර්ක දුරු කරන්න ආනාපාන සතිය වඩන්න. අස්මිමානෙ දුරු කරන්න අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පේනවා. අනාත්ම සංඥාව පීචන කරන මේ දිකේම පීචෙන් දුක නිදෙස. ඉතින් මේ ධර්මතා සහ පහ සන්තකේ තියාගෙන මේ ටික කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ නීවර දුරු වෙන්න. එතකොට නීවර දුරු වෙනකොට කල්යාණ හිත වැඩෙන්න වැඩෙන්න කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නවා. ස්කන්ධ බුධිය වේදන්නා නුවණ තියෙනවා. නිතරම සීල සමාධි ප්‍රඥා කතා අහන්න ලැබෙනවා. මේ කතාවෙන් මේ හිත වැඩ නීවර දුරු වෙන්න මේ කියන කරුණු දකින්න හම්බෙනවා. ආශ්‍රය ධර්මයේ ඡේද. ඉතින් ඒ සිද්ධියමයි මම මේ තව පැත්තකින් තව පරියායකින් මේ කියලා තියෙන්නේ. මේ සීලය කියන්නේ මොකද්ද? සීලය ඇතිවීම මොකද්ද? සීලය නැතිවීම මොකද්ද? සීලය ඇති වුණොත් ඇති වෙන යහපත මොකද්ද? සීලය නැති වුණොත් දුස්සීල වුණොත් ඇති වෙන අයහපත මොකද්ද? හොඳට අහලා තියෙනවා. ඈ ඒ කියන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ හොඳට දන්නවා යා. අරගෙන මේ සීලය කැඩෙන හේතු නැති කරන ක්‍රමයක් කියන එක කොහෙල එක නැති කරනවා. ඒකටම සමාධිය වෙනවා. ඒ සමාධිය තුලින්ම ඒ සමාධියම උපකාරී කරගෙන මේ ඥාන දර්ශනය දකි. එතකොට තාම ඔය කරන ටික මාර්ගය කියලා කියන්නේ ඒ නිසා. මාර්ගය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ විදිහට හිතන එක, ලෝභ, දේශ, මෝහ දුර වෙන්න හිතනවා කියන එක මේ චිත්ත සමතේ පිණිසමයි පවතින්නේ. හිත හැදීම පිණිසමයි පවතින්නේ. මොකද හිත හැදීම නිසා සීලය රැකේ. තාම මේ ටිකට කියන්නේ සමාධි වඩනවා. සීලය රකින්න. මේ ටික කළේ සීලය රකින්න. සිල්වත් කෙනාගේ හිත සමාධි වෙනවා. සිල්වත් කෙනාගේ හිත සීලය නිසාම මේ සමාධිය කියන්නේ කැපියක්. අන්තිමට සමාධියට කියලා වෙන කමටහනක් නැහැ මේකට. සීලය රකින්න කියලා කරපු දෙයම තමයි සමාධිය පිණිස පැවතිලා තියෙන්නේ. ඒකයි සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන විතරක් මේ කාතනේ පෙන්වන්නේ. ඈ එතකොට කමඨම් පෙන්වනනම් ඒ පෙන්වන ඔක්කොම කමඨම් සීලයටයි තියෙන්නේ. ඒ කියන්නේ සමාධියට මග හැටියට හම්බලා තියෙන සීලය අපිට. සීල සමාධි ප්‍රඥා කියනකොට හැම කුසල මනසිකාරයක්ම අපිට දැන් වැටෙන්න වෙන්නේ සීලේ ගොඩට. ඒ සමාධිය ලබා ගන්න තියෙන හේතුව තියෙන අපිට සීලෙන්. සීලේ සමාධියත් වෙනවා සීලියත් වෙනවා ඒ ප්‍රඥාවත් වෙන ඔය ස්කන්ධ තුනට අමතරව කමඨහනුත් තියෙනවා තව. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙනවානේ. ඈ දැන් තාම සමාධිය නැහැනේ අපිට. සමාධිය ඇති වෙන්න මෙනෙහි කරන ඔය ටික සීලයට අයිති නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට අමතරව තව කමඨහනුත් තියෙනවා. වෙනවද? නිවන් මාර්ගයේ මේ ත්‍රිේශනම කියන එක තේරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මහත්වරුන්ට මේක මැනගන්න බැරි වෙනවා. එක එක ස්වාමීන් වහන්සේලාගේ දේශනා හෙව්වොත් ගැටළු තත්ත්වයටපත් නොවුනොත් තමයි පුදුමයි. නමුත් ඕගොල්ලෝ මේ පින්වත්තුන් යථාර්ථය මොකද්ද? බුදුදව බණ මොකද්ද කියලා අහුවනම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මගින් බණ ඇහුවනම් මේ සංකල්පෙන් ඇහුවනම් තමයි ප්‍රශ්න වෙන්නේ. නමුත් ඔගොල්ලෝ මේක දහමද? මේක වෙනවද? ඔගොල්ලෝ දහම ගවේෂණය කළා නම් ඊගවතනදී ඔගොල්ලෝ දහම ගවේෂණය කළා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඈ එක එක හඳුනුරුගේ බණ ඇහුවොත් නම් මේක වීම පුදුමයක් එහෙම නෙමෙයි. හරිද? ඒහින්ද ඒ නිසායි මං කලම හැම දාම කියන කරුණාව තියෙන පුද්ගල බලන්න එපා මේ පෙන්නන කරුණාව ඇත්තද කියලා බලන්න ඇත්තයි නම් දෙපාරක් කොසබට වෙන්නත් එපා ගන්න කියලා මම කියන්නේ පුද්ගලයක් නෙවෙයි දහම ඒ කියපු ටික ගන්න ජීවිතේට මේ කියපු කරුණ ටික ගත්තා කියලා ඔබතුමා මගේ ශ්‍රාවකයෙක් වුණා කියලා ගණේට යන්නේ නැහැ ඒ ලෝකයාගේ මිත්‍යා දෘෂ්ටි එහෙම වෙන්න ඕනෙත් නැහැ එහෙම ශ්‍රාවකයෙක් වෙන්නෙත් නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මම ඔබතුමා ඔක්කොම අපිට වෙන්නේ පුද්ගල එකමයිනේ මේ ටික ගත්තොත් මට අතනින් අතහැරි මම මේ හාමුදුරුවන්ගිට බැඳුන වෙන්නේ නැත්තම් කටිය තිතන් හරි අර හාමුදුරුවෝ ඒ මහත්ය අපේ හාමුදුරුවෝ පැත්තට මාවා මිනිස්සු වයින්නේ ඔබ එහෙම නෙමෙයිද එහෙම තමයි ඉතින් මේ පමණකම අපිට වැරදිලා නේද මේ මං කියනවා දිහා බලන්න එපා ඔබතුමා මේ දහම සිහි කරලා බලන්න මම ඔය මුලින්ම මතක් කරගෝ මේ ශාසනයේ ස්වභාවියත් මේ ස්වභාවියත් මොකද මම ඔය කියපු ටික ඔබතුමාට හොඳට ගවේෂණය කරගත්ත හැකි සම්මාදිට සූත්‍රයෙන් බලුවම අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලයේ කිනකොට පෙන්වන මොකද්ද දස අකුසල කම්මපත ස්වානගා කියන කයින් කරන වැරදි තුනයි වචනෙන් කරන වැරදි හතරයි හිතෙන් කරන තුනයි මේ 10ට වෙන මොකද අකුසල අකුසල මූලයට ලෝභ දේශ කුසලයට නෑ කුසල දස කුසල කිවි ඊයට කි 10ෙන් වෙන වෙන බවමයි කුසලය කියලා පෙන්නලා තින්නේ කුසල මූලය පෙන්නලා තින්නේ අලෝභ දේශ ඒ පෙන්නපු දේශනාවම මම සිල්ලේ කියන තැනින් කඩලා ඇත්ත අපිට වෙන්න ඕනේ ওই ටික. උතනින් මම පෙන්නවා. අර දස කුසල කර්මපතේ කියන තැනින් සීල සමාධි කියන දෙකම පෙන්නනවා. ඒ කියන්නේ කායික වාචික දෙකම පෙන්නනවා. එතනින් ඒ කියන්නේ හිතින් කරන ලෝභ දේශ මොහ කියන තැනින් වචී සංකාරයත් අතහැරන අකුසල සාගත වචී සංකාරයත් අතහැරන තැනටම ගෙනල්ලා ඒ පෙන්නලා තියෙනවා. කාය සංකාර වචී සංකාර කියන දෙකට ඒකට මූල්‍ය හැටියට මේ ටික පෙන්වනවා. ඉතින් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මේ චතුරාර්ය සත්‍යය මම මේ පෙන්වලා තියෙන්නේ පෙන්න්නේ. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දේශනාවක් එහෙම කළා නෙමෙයි. ඔගොල්ලන්ට මේ ටික රැක්කන ලෝභ දේශ මොහ අතහැරලා අලෝභ දේශ මොහ විදිහට ඒ කියන ඔගොල්ලෝ දස කුසල කර්ම කරනවා දස අකුසල කර්ම නොකරනවා. ඒකම ඊට පස්සේ දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය ප්‍රතිඵලයේ දුක. දස කුසල කර්ම කරනවා කියන්නේ මේක මාර්ගයේ ප්‍රතිඵලයේ නිවන. ඒකත් මම නෙමෙයි කියන්නේ පිටකේ මොනනම් මට ඒක කියන්න පුළුවන්. කුද්දකනිකායි හේටකෝපදේශේ ආර්ය සත්‍ය ප්‍රකාශන භූමිය මට මතක හැටියට. මේ හොඳට පෙන්වන මේ ගාථාවල් අරගෙන මේ විස්තර කරලා පෙන්වන්න නැහැටි. දැන් සබ්බ පාපස අකරණං කුසලස උපසම්පද සජිත්ත පරිය දපණං ඒතම් බුද්ධාන සසන ඔය මම පෙන්නපු ටිකම දැන් ඔය ගාථාවය ඉතින් දැන් මේ ටික පෙන්වන විශ්ලේෂණ කළ සබ්බ පාපස අකරණ සීල් පව් කරන්න එපා සබ්බම් පාපං නාම සීල් පව් කියලා කියන මොනවද දස අකුසල කර්මපති මෙන්න මේ ටික පෙන්වන සීල් පව් කරන්න එපා ඇයි මේ දස අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙච්ච කෙනා කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය මේ කියන දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය සත්‍ය. මේක ප්‍රතිඵලයේ දුක. දස අකුසල කර්ම කරන කෙනාගේ ප්‍රතිඵලයේ සැප වෙනවා දුක. එහෙනම් මේ දුකයි දුක්ඛ සමුදය දෙක නෙමෙයිද? එහෙනම්. කුසල සූප සම්පදා කියන කුසල් කිරීම ක්‍රම දෙකකට තියෙනවා කියන. කුසල කිරීම දෙකයි. නෑ. මේ කුසල සූප සම්පදා කුසල් කරන්න. කුසලය කියලා කිව්වේ මොනවාද? දස කුසල් දස කුසල් එතකොට දස කුසල් කියලා කියෙ මොකේද මේ හොරකම් කරනවා නොකරනවා කියලා මේ දස කුසල ධර්ම පිටකට එතකොට වැරදි වැඩ නැත්නම් අකුසලිය දුරු කරනකොටම කුසලයේ කිනක උපදිනවා නැත්නම් ඊට පස්සේ මේ ටික දුරු කරලා කුසලිය උපදින විදිහට කටයුතු කරනවා ඒ කියන්නේ දැන් මේ කිව්වේ සතර පායට යන එක නතර කරලා මිනිසෙක් වෙන්න කියලා කිව්වේ. මිනිසෙක් වෙන්න මේ පෙන්නේ. මේ ටික ලෝක හැමෝටම. සතර පායෙන් වලක් කළා මිනිස්සෙක් දෙවියෙක් වෙන පෙන්නවා අකුසල කළා කුසල් කරා මිනිස්සෙක් දෙවියෙක් වෙච්ච කෙනාට තවදුරටත් සචිත්ත පරියෝධපන දැන් හිතත් පිරිසිදු කරගන්න දැන් ඉස්තලම් මේ ටික කියන්න තිබුණානේ සතර පායට යන ලේ තෙවුරුණු අත ඇතු ඉන්න මිනිසයාට අත පිරිසිදු කරගන්න තු කොහෙද හිත පිරිසිදු කරගන්න ඉස්සලා අත පිරිසිදු කරගන්න වෙනවා නේද ඒ අත පිරිසිදු තියෙන කෙනාට පුළුවන් හිත පිරිසිදු කරගන්න. මම අත පිරිසිදු කරගන්න කියනකින් කියන්නේ ලේ තෙවරු සත්තු මරන වගේ වැරදි වැඩ කරන කෙනෙකුට හිත හදා ගන්නවා කියන එක පුළුවන් මේ තරම් රළු කර්මයක් දෙයක් තියෙනවද? ඊට පස්සේ සචිත පරියෝ දපන කියනකොට හිත පිරිසිදු කරගන්න කියන එක දෙකට බෙදනවා. නීවරණ දුරු කිරීම සහ අනුසය දුරු කිරීම කියලා. කොන්න උතෙන් සාපේක්ෂවයි සම්මති දර්ශන කියලා අපිට හම් වෙන්නේ. නමුත් එකම අර්ථය දැන් මේ ඉස්ලාම් පෙන්වුවා එකයි අකුසලයක් කුසලයක් කියන දෙක දැක්ක පමණකින් අපායත් මනුෂ්‍ය ලෝකෙත් පෙන්නන මේ ටික අතහැරලා මේක පිළිහිටන්න කියන ඒබඳු කෙනාට මේ හේතු අයින් කරලා මේ හේතු තුල ඉන්නවා කියන එකේ නිවනට මඟ පෙන්වන මේ ටික හම්බ වෙනවා මේක බෙදලා පෙන්වනවා අපිට දන්න ටිකම තියෙනවා අපිට මේ දේශනාව කහනකට තියෙන මේක මහා අමුතු දේශනාවක් අපි පිටක අපි පෙළදහම දන්න ඉස්සෙල්ලා අපිට විශ්වාසය තියෙනවා අපිට හිතෙන කෙනා කෙනාට හිතෙන ඒකට තේරුමක් තියෙනවා දැන් අවුරුදු දහස් ගානක ඉඳලා පැවතගෙන ආපු දහම් පෙළක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක මෙන්න මේ ගැන විශ්වාසය තියෙනවා ඒ කියන්නේ දැන් අපිට මොනවහරි දහම් කරනවා බලනකොට හිතනකොට ඒක යමක් නොපෙනෙනවා නෙමෙයි මට යමක් පෙනෙනකොට මම ඒ පෙනුම් දෙන්නේ මේක වැරදි කියලා තීරණය කරනවා නේද? ඔය වගේ 10 දෙනෙක් විතර 30ක් 30ක් ලෝකෙ බිහි වුණොත් මේ වගේ පෙළදහමක් ඉතුරු වෙන්නේ නැති වෙයි. පෞද්ගලික දේශනා ඉතුරු වෙයි. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අපිට උපන්‍යාසයක් නැති නිසා වෙනවා. හරියට මේක විශ්වාස තබාගෙන ආවොත් අපි දහමක් බලනකොට බලන දේ මේකට නොගැලපුණොත් මටම වැරදින වෙන්නේ මේක නම් වරදින්න බෑ කිව්වොත් අපි හැමෝටම ස්ථාවර වතුන මේ සාසනය යන්න ඇයි එහෙම කියන්නේ හොඳට බලන්න යමක් වැරදි කියලා තීරණය කරන්න අපිට තියෙන උනේ පදනම මොකද්ද පදනම මිනිස්සෙකුට මට හරි තමන්ට හරි අනුන්ට හරි අවඩ පිණිස අහිත පිණිස හිංසා පිණිස යමක් පවතිනනම් ඒකාන්තේ මේක වැරදි ඉතින් මේ දහමේ මේ පෙන්වන එකේ එහෙම තැන් තියනවාද හොඳට ගවේෂණය කරන්න ඕනේ. මෙලොව හරි පරලොව හරි කියන මේ ධර්මතා දෙකෙන් එකකට හරි අභිවෘද්ධිය පිණිස නම් මේකේ තියෙන්නේ එපමණකින්ම මේක යහපත් කියන්න වෙනවා මිසක යහපත් කියන්න බෑ. එතකොට අපි දහම ගවේෂණය කරනකොට මේ පෙන්වන එකට ගැළපෙන්නේ නැහැ මෙතන. අපි තේරුම් ගන්නවා මේ තුනක් හරි අපිට වැරදිලා ඇති. හොඳට ඊට පස්සේ බැලුවොත් තේරෙන්නේ මෙන්න මෙතන මට වැරදිලා නැහැ කියලා. මොකද අපි දන්නවා අපිට තෙවුණු දේ හරියටම හරිනම් අපි රහත් වෙනවා. ලෝභ දේශ මොහ චුට්ටක්වත් නැත්තම් අපිට හම් වෙන දේ හරියටම හරිනම් රහත් වෙලා නැද්ද? එහෙනම් රහත් වෙලා නැහැ කියලා කියන්නේ සිනාසුර නෙවෙයි කියලා කියන්නේ කොතන හරි වැරදිලා කොතන හරි රැවටිලා නොදන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේක හරි කියලා අපි හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. නේද? ඒ හින්දා සුදුසුයි අපේ පැත්තම වැරදි කියලා තීරණය කරන එක තමයි. ඇයි? රහත්ුන් නැද්ද? නේද? රහත්ුනද නැද්ද කියලා දන්නේ මම නෙමෙයි. ඒ කෙනයි දන්නේ. තමන්ගේ මනස ගැන දන්නේ තමන්නේ. මට පුළුවන් ලෝකෙට බොරු කරන්න. ඔහොම පිංගුතුන්ට පේන විදිහට සිල්වතෙක් හැටියට ඉන්න මට පුළුවන්. නමුත් මට මගේ මනසට රවට්ටන්න බෑ. මම දන්නා මගේ මනස තුල රාගසිත ඇති වෙනවද ද්වේෂසිත ඇති වෙනවද මොහසිත ඇති වෙනවද කියන එක. ඒ හින්දා තමන්ගේ හෙද්ද සාක්ෂියට එකඟව මේ කටයුතු කරන්න ඕනේ. එහෙම බලලා මේ දහම වහින්න වෙනවා. එතෙන්ට. එහෙම කළොත් අපිටම මේ යථාර්ථය අපේම වර්ධ සිද්ධ වෙනවා. මොකක් නිසාද? අපි හරි කියන තැනින් හරි අරගෙන මේ වැරදි දේන හරියන්නේ නැහැ නේ එනිසා එහෙම වුණොත් බුද්ධිමත් වෙන්න ඕනේ නැතිනම් මේ බුද්ධෝත්පාද කාලය අතහැරී යයි. අන අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති. සසර දුක්ගෙන නිවන සද්ධර්මය දේශනා කරන්න ඇති. ඒ අවංක හදවතින් නිහතමානි හදවතින් ඒ සම්බුද්ධ ශාසනය පැත්තට ඇසුරු නොකර නිසා අද දවසේදී අපි හැම කෙනෙක්ම සසරින් අද දවසේදී හරි බොහෝම නිවිච්ච ලිහිල් වෙච්ච සිසිල් වෙච්ච මනසකින් ඇත්ත මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ වෙන කලම සිත් ඇතුළේ මේ ධර්ම ගවේෂණය කරන්න කියන කවුරු අපිට මේ ජීවිතේ අපේ නිවීම අපේ නිවීම හදා ගන්න පුළුවන් ප්‍රඥා පාරමිතාව පෙන්වන්නේ හරියට පාපස්තන් 20ක් වගේ වෙන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම කකුල් පිහිනන. ඒ වගේ ප්‍රඥා පාරමිතක ඉත්තා කුඩා නොදරුවෙක් වෙන්නේ නැති යමක් කියන්නේ ගන්න තරම් තියෙන්නේ මයින් එපා කයින්. දැන් කවදාවත් මයින් අගල ගන්න. ගොඩාක් වැඩි හිටි කෙනෙක් වෙන්නේ නැති. මේ දුබලයි කියලා මයින් එපා කයින්. රූපේ මොනවද කරන්නේ? සතර මාද නුවණමයි නුවණ පේන්නේ එතනින් ඒ දේ හු ගන්නවා තාපතේ අපන ගෙපිලි වලින් පිඩුසිඟා වලින් භික්ෂුවක් වගේ කියනවා සිටු මෙදුරටත් එනවා තල්පතටත් එනවා ප්‍රඥා පාරමිතාව කියන කෙනත් එනවා කුඩා දරුව කියන තැනත් එකයි ලොකු කෙනා කියන තැනත් එකයි තරුණ කියන තැනත් එකයි ගති යුත්ත ගන්නවා අතහැරිය යුත්ත අතහැරිය හොඳට හිතන ඒ වගේ අද අදවත් නුවණ පෙරදරි කරගෙන ශ්‍රද්ධාවෙන් මේ ශාසනය ඇසුරු කළ සසල් කිසිම කරගෙනද කටයුතු කරගන්න පුළුවන්. මහත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අපි ඕන දේශනාව අවසන් කරමු. කතාව ප්‍රශ්න නේද? ධර්මයට එකඟ වෙන්න එහෙම මාතෘකාවක් අදහස ගන්න පුළුවන්. නමුත් අපි කියමු ඇත්ත ඇති හැටි පවතින යථාර්ථයක් කියනවා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලි. පවතින. ඒ යථාර්ථයට අනුලෝම නොවන ඒ යථාර්ථයේ හැටියට නොදැක වෙන ආකාරයට දකින්න තැන ඉඳලා ඔක්කොම මොහය යන ගණිතයක්. මොහිනේ
ගිරිලි.
එහෙමනම් මනස පවත්තන්නේ එහෙම. යථාර්ථයේ දකින්න මට කියන්න බෑ පුද්ගලයේ හැටියට මොහයි කියලා. අපි කරලා තියන්නේ එහෙමනම් ඒ තමයි දහම. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේ මොහය කියන එක තීරණය වෙන දෙපැත්තක් තියෙනවා. මොහය කියන එක අනුපූර ප්‍රතිපදාව සතර අපාය යන මෝඩකමට සාපේක්ෂව මනුස්ස මට්ටමේ මෝඩකම නිර්මෝඩකමක් මෝඩ නෙමෙයි වෙනවා හරිද ඒ මට්ටමේ මෝඩකමක් තියෙනවා නම් දිව්‍ය ලෝකයේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම රළුයි මේ මෝඩකම අමෝහ වෙනවා දෙවියන්ගේ තියෙන මෝඩකමක් තියෙනවා නම් බ්‍රහ්මයන්ගේ මෝඩකම මේ මෝඩකමට සාපේක්ෂව අමෝහ වෙනවා. බ්‍රහ්මයන්ගේ මෝඩකමක් රූපී බ්‍රහ්මයන්ගේ තියෙනවා නම් අරූපී බ්‍රහ්මයන්ගේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම අමෝහ වෙනවා. කුසලයේ කියන එකක් උපදින්නේ ඒකයි. මේ නිසා මෝඩකම තුල වුණාට මෝඩකම තුල කුසලයේ කියන යමකුත් හම් වෙනවා අපිට. මෝඩකම නෙවෙයි උදේට කියන්නේ අවිද්‍යාව කියන්නේ. සුදුසු වචන. එතකොට නිවනට සාපේක්ෂව මේ ඔක්කොම මොඩයි කියලා කියන රහතන් වහන්සේට සාපේක්ෂව දුම්බවෙම ලෝකෝත්තර කමට. ඉතින් නියම යථාර්ථය ගත්තාම එතන තමයි මොඩ නැහැ, අවිද්‍යාව නැහැ කියන තැන තීරණය කරන්න වෙන්නේ. යථාර්ථය. එතකොට අපි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ලෝකයේ තුල යහපත පවා ඉතුරු කරලා. එද සතර අපායට යන විදිහට කටයුතු කරන කෙනාම මොඩයි කියනවා. ඊට මෙහා මොඩයි කියන්නේ එහෙමයි මම ඔන්න උපමාවක් කියන්නද
දැන් අපිට සිත් පහළ වෙනවනේ
ඔව්
කාද සිත් හේද සිත් මොහ සිත් කොහොමද අපි දැනගන්නේ
හරි මම කියන්නම් ඒකම තමයි මම මතක් කළේ මෝහය කියන එක අපි තීරණය කරන්නේ මේ මට්ටමයි කියලා, ඒ මට්ටමේ හම්බ වෙන හැම අරමුණක්ම මෝඩයි කියන එක මම මතක් කළ මෝඩකම තියනවා කියන එක. නමුත් මෝඩකමයි කියන එක තීරණය කරන්නේ සතර අපායටම සාපේක්ෂවයි කියලා. මම ඒකකින් සිතත් එක්ක විස්තර කරන්න මම ඒකට උපමාවක් කියනවා. දැන් අපි කියමු වෙලාව රැ දැන් නේද 9:00 කියන දැන් කරුවලයි. මේ ලයිට් ටික ඔක්කොම ඕෆ් කළොත් තදම කරවලයිනේ කරවලයි. මේ කිසිම දෙයක් පේනවද? එතකොට අපිට ගිය ඇතුළේ තියෙන බඩු මුට්ටු ආලෝකයක් කියලා මාත්‍රයක්වත් නැහැ නේද? ඔන්න ඒ වගේ වෙලාවකට වෝට් 10ක විතර බල්බ් එකක් අපි සතු කළොත් හරිද? දැන් මේක ආලෝකයක් නෙමෙයිද? ආලෝකයක් මේ බඩු මුට්ටු පේන්නේ නැද්ද? පේනවනේ. දැන් මෙතෙන්ට කියනවද අඳුරයි කියලා? මේ ටිකට බඩු මුට්ටු පේනවා. වෝට් 30ක් එකක් දැම්ම කියන්නකො. දැන් මේ ටිකට කියනවද අඳුරයි කියලා? ආලෝකයයි කියලා කියනවා. බඩු මුට්ටු පේනවා. අඳුර කියන එක දැන් නැහැ. අඳුරයි කියේ මුකුත් ආලෝකයක් නැති තැනට විතරයි. ඊට පස්සේ අපි දානවා වෝට් 30ක බල්බ් එකක්. දැන් ඒ ඉස්සලට වඩා එළිය වැඩි නේද? එළිය වැඩි කියේ වෝට් 20 මට්ටමේදීත් යම් අඳුරක් තිබිලා තියෙනවා. අපි ආලෝකය කියපු තැනත් අඳුරක් තිබිලා තියෙන ඒ අඳුර දුර වෙලා කියන එක නේද මේ කියන්නේ? නමුත් ඒකට අඳුරේ කිව්වේ නැහැ මේ මට්ටමටත්. ඒක ආලෝකයක් නිසා. ආලෝකයේ වැඩි බවක් තියෙනවා. ඒකත් ආලෝකයක්. ඒ ආලෝකයේ වැඩි බවක් තියෙනවා වෝට් 30යි කියන එක. දැන් අපි වෝට් 50ක එකක් දාන්න. දැම්මොත් වෝට් 30යි කියපු මට්ටමේ තිබුණට වඩා එළියයි නේද? ඒ එළියයි කියන්නේ අපි නොදන්නකොට ඒකෙත් තව අඳුරක් තිබිලා තියෙනවා කියන එක නේද? අඳුරක් තිබුණාට අපි දැන් අඳුරේ කියනවාද ඒකට? ඒකට එළියමයි කියන්නේ. අඳුරයි කියලා කිව්වේ මොකුත් එළිය නැති එකට විතරයි. ඊට පස්සේ වෝට් 100ක එකක් දැම්මෝ. 1000ක එකක් දැම්මෝ. 5000ක එකක් දැම්මෝ. ඔය වගේ ඉර වගේ පහින තැනට එනකන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමට අඳුර දත යුතුය අපි. නමුත් මේ එකකටත් අඳුර කියනවාද? කියන්නේ. නමුත් අඳුරක් තිබිලා නැද්ද? අඳුරක් මෙතන තිබුණා කියන එක තේරෙන්නේ ඊට වඩා වැඩි ආලෝකයක් ආපු දාටයි. ඒකට සාපේක්ෂව මේක අඳුරු නම් මිසක ඒකෙන් අඳුර කියන්න බෑ. ඔයගේ සතර අපායට යන මට්ටමේ මූලකමට තමයි නිත්‍ය දික්ක. වැඩි එළියක් නෑමයි. අර ලයිට් මොකුත් නැති දැන. වෙනවා. ඉතින් දැන් වෝට් 20යි කියලා පටන් ගත්ත තැන ඉඳලා ආලෝකයක් තමයි. අලෝබද්ද සමෝහ කියලා කියනවා. මනුෂ මට්ටම. ඒ අලෝබද්ද සමෝහ වුණාට දෙවියන්ගේ හැට ගන්න ඒ මට්ටමේ අලෝබ චිත්තජේස අලෝබද්ද සමෝහ වල අර මට්ටමේ මොහයත් නැහැ. ඒ කියන්නේ අර්ථ වඩා මේ බල්බක එළියයි. මෙහෙම ගිහිල්ලා ඉර පෑවුවා වගේ තමයි රහත් වුණා කියලා කියන මොහය කියන තැන ඇත්තම නැහැ. යම් තාක් ආපහු එළිය වැඩි කරන්න බැයිද? ඒ දරටම ගියා. ඒට ඔබෙන් එළියක් නැහැ. මෙහෙම ගිහිල්ලා යම්තාක් එළිය කියන එකේ උපරිමයක් තිබුණා. ඒට සාපේක්ෂව ඒකට වඩා එකක් තිබුණා මේක අඳුර වෙනවනේ. එහෙම එකක් නැති තැනකට ගියොත් ඒ වගේ. ඒකෙන් මම කියුවේ දැනට අපි දන්නවා යම් රූපයක් බලනකොට, සද්දයක් අහනකොට, ගඳ සුවඳ ලබනකොට මේ ඇලෙනව නම් ගැටෙනව නම් මෙන්න මේ ඇලෙන්නේ ගැටෙන්නේ අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඇත්ත නොදන්නාකම නිසා, මෝහය නිසා. තේරුණා? එතකොට යමක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අපිට. උදාහරණයක් හැටියට කෙලින් අපි ගත්තොත් මෝහය කියන්නේ දැන් අපි කියමු සැප වේදනාවක රාගානුෂය තියෙනවා, දුක් වේදනාවේ පටිඝානුෂය තියෙනවා, උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුෂය තියෙනවා මෝහය. ඒ මෝහය තියෙනවා කියලා කියන්නේ ඒකේ ලක්ෂණය තමයි රූපය නොඉක්මවා පවතිනවා නම් හැම උපේක්ෂාවක්ම දැනගන්න මෝහයි කියලා. ඕගලන්ට මේ රූපය හම්බ වෙන මට්ටමක තියෙනවා නම් මේ රූපය හම්බ වෙන මට්ටමේ හැම හිතක්ම මෝහයි කියලා දකින්න හැබැයි මේ නිවරණට සාපේක්ෂව. මේ නිවනට සාපේක්ෂ වෙන්නේ. එහෙනම් ප්‍රශ්න කරගන්න එපා. ලෝකයට සාපේක්ෂව තමයි ලෝභ දේශ දෙකට නොවැටින්න නොදන්නාකම මොහයි. මොහේ තීරණය වෙන්නේ ලෝකෙ තුල. ලෝභ දේශ දෙක ඇති වෙනවා නම් මේකට මම ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ, ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්නේ මෙහෙමයි කියලා නොදන්නාකම මොහයි. අපි මෙහෙම කිව්වොත් මේ තරහ සිතක් කාහරි ඇති වෙනවා. මොකද මෝහය හා බැඳිලම හැම වෙලේම ඇති වෙනවා. මෝහය කියන්නේ මේ තරහ ඇති වෙන විදිහට නැවත නැවත නිමිති ගන්න එකම සුදුසු නෑ. මේ තරහ වැඩි වෙන්න හේතුවක් නේද කියලා නොදන්නාකම මෝහය. ඒ හින්දම තරහ ඇති වෙන නැති වෙන විදිහට හිතනවා. මෝහ දේශ දෙක එහෙමයි. රාගය ඇති වෙන විදිහට මෙනෙහි කර කර නිමිති ගන්න බවම රාගය වැඩි වෙනවා. මේ විදිහට නිමිති ගන්න මෙහෙම හිතන බවම නිසාම මේ රාගය කිනක වැඩි වෙනවා නේද කියලා නොදන්නා කමම මේකේ මෝහය. මෝහ ලෝභ දෙක ඇසුරු වෙනවා. හැම වෙලාවම ලෝභ දේශ දෙක හටගන්නේ මෝහය කියන එක එකතු වෙලා. ඔය දෙක නැතුව ඇත්ත ඇති හැටි නොදන්න, ඒ කියන්නේ රූපය නොඉක්මවා පවතින මට්ටමේ උපේක්ෂාවක් හට ගන්න පුළුවන්. ඒතකොට නොදන්නාකම එකේ උපේක්ෂාවේ නොදන්නාකම මොහයි. නුවණ නැතිකම මොහයි. ඒකේ දුකයි. එහෙම මිසක තීරණය කරන්න වෙන්නේ හරියටම අපිට කියන්න බෑ මොහයි කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. තේරෙනවද? ඒ කරන ක්‍රියාව තුලින් දත යුතුයි මේ වෙලාවේ මෝඩකම කියලා කියන්නේ මේකින් උහිත බලක ගන්න හෝ ඒ සිද්ධිය නොදන්නවන නොපෙන්නන කමට මෝඩකම කියනවා මිසක. මෝඩකම කියලා මෙහෙම එකක් කොහෙවත් තියෙනව නෙමෙයි. තවර මෝඩකම කියලා එකක් තියෙනව නෙමෙයි. ඒ අරමුණේ රවට්ටන්න ඇත්ත නොපෙන්නන බව මෝඩකමයි. එහෙම කොහෙවත් තියෙන එකක් නොතත් අයින් කරන්න බෑනේ. නැති කරන්න බෑ. නේද? ඒ වගේ තේරුම් ගන්න. එතකොට ඒ සිතේ තියෙන ස්වභාවය අවස්ථාව හරිද? හරි කිවි මොහේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවිද්‍යා මිත්‍යා මිත්‍යා දිට්ඨි කියලා. මිත්‍යා දිට්ඨි කියනකොට ඒ මෝහය තුළ නිර්මාණය වෙලා තියෙන අකුසල ධර්මම විතරයි. මෝඩකම අවිද්‍යාව කියන මට්ටමට ආවහම අකුසලම කියලා කියන්න බෑ. ඒ තුළ කුසලයක් නිර්මාණය වෙනවා. හරිද? ඒකයි පුඤ්ඤපව පහිනස්ස. මේ දෙකම අතහැරෙන්න ඕනේ. හොඳ නරක කියන දෙකම අතහැරෙන්න ඕන කියන තැනට ගේන්නේ ඒ නිසයි. ඒ කියන්නේ හොඳ කියන එක එකාන්තයක්, නරක කියන එක එකාන්තයක්. හොඳ කියන එකට සාපේක්ෂව වැරදි, නරක කියන පැත්ත නරක කියන පැත්තට සාපේක්ෂව වැරදි හොඳ පැත්ත. එතකොට මේ මාර්ගයේ හොඳ සහ නරක කියන දෙකෙන් එතර වෙච්ච තැනක් වෙනවා. නේද? ඒකයි මිත්‍යා දෘෂ්ටියත් අවිද්‍යාවත් තියෙන දෙකම අතහැරෙනවා. ඒකට මම උපමාවක් නිකන් කියන්නද? ත්‍රිවිසංගත සතෙක් වතුරකට වගේ ඉබුණොත් ඉස්සෙල්ලාම මෙතන එයාට ඇති වෙන අවිද්‍යාව. මේ තමන්ගේම ඡායාව, මේ මගේම ඡායාව නේද කියලා සිදුවෙච්ච සිද්ධි ඇත්ත ඇති ඇති දන්නේ නැහැ. තමන්ගේ ඡායාවනේ පොකොන්ට වැටුනේ. මේ මගේම ඡායාවයි කියලා දන්නේ නැහැ. ඇත්ත නොදන්නාකම නිසා තව සතෙක් ඉන්නවා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. අවිද්‍යාව නිසායි වැරදි දැකීම. තව සතෙක් ඉන්නවා කියන එක ඇති උනේ තමන්ගේම ඡායාව කියලා දැක්කේ නැහැ. ඇත්ත පවතින දේ ඒක. සිදුවෙච්ච දේ ඒක. සිදුවෙච්ච දේ සිදුවීම හැටියට නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මිච්ඡා දිට්ඨි, වැරදි දැකීම. තව සතෙක් නේද කියලා. ඊට පස්සේ තව සතෙක් කියලා දැක්කට පස්සේ ඉන්න කෙනාට කැමති යැලෙනවා ලෝභය නැත්නම් ඉන්න කෙනාට අකමැති ගැටෙනවා ද්වේෂය. ලෝභ ද්වේෂ දෙක ඇති වුණේ මෝහය නිසායි. ඒ කියන්නේ තව සතෙක් ඉන්නවා කියන වැරද්ද නිසා. ඒක ඇති වුණේ අවිද්‍යාව නිසා. ඒක අවිද්‍යාපච්චය සංකාරා. ඒ කියන්නේ පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිච්ඡාපි සංකාර කියලා පෙන්වන්නේ අවිද්‍යාව නිසා මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ විතර්ක ටික තියෙන කර්ම තියෙන. දැන් අවිද්‍යාව නැති වුණොත් සම්මදිට්ටි ඇත්ත දකින තමන්ගේම ඡායාවට මේ මගේම ඡායාව නේද කියලා එයා ඇත්ත ඇති හැටි හඳුනාගත්තොත් තව සතෙක් ඉන්නවා කියන ගරු දෘෂ්ටිය තියෙයිද? එහෙම වුණොත් බුරයිද? කණීද? නැහැ. එතකොට ගුරනවා කියන එක වාචික කර්මය නම්, පයින්නවා කියන එක කාය කර්මය නම්, තව සතෙක් ඉන්නවා කියන එක මනෝ කර්මය නම්. ඈ මේ සිත කය වචනය කියන තුන්දරේ ක්‍රියාවපෙනේද අවිද්‍යාව නැති වුණොත්? සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඒකයි ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත නොදකින තැන අවිද්‍යාව, අවිද්‍යාව තිබුණොත් ඇති වෙන ප්‍රතිඵල මිත්‍යා දිට්ඨියයි. ඕක රළු සිව් මට්ටම් තියෙනවා. මේ අවිද්‍යාව නිසා කෙනෙකුට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න පුළුවන් මෙලොවක් නැත, පරලොවක් නැත, මවට පියාට කළ දෙය නැත කියන තැනම අඳුරම වගේ. කෙනෙක් දැන් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් තිරසංගත සතා මේ තමාගේම ඡායාව කියලා හඳුනා ගන්න ඇති තැන මේ අපිට චිත්තචෛසික නිසාම ලෝකේ උපදිනකොට අපේම මනස නිසා උපදින ලෝකේ අපිට පේන්නේ නැතුව මේ තව පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා අපිට හම්බ වෙයි. මේ අපේම මනස හම්බ වෙන තැන ඒත් අපි දන්නේ නැහැ. අපේම මනසේ ඡායාව රැවටලා සත්පුද්ගල දෘෂ්ටි ඇති කරගෙන ඇලින් ගැටින් දෙක ඇති වෙයි. ඇලින් ගැටින් දෙක ඇති කරගන්නේ සත්පුද්ගලකින් දෘෂ්ටි නිසායි. ඒ දෘෂ්ටි ඇති වුණේ අවිද්‍යාව නිසායි අපේ. ඒ බව අපිට නොතේරේ. නමුත් මේ මිත්‍යා දෘෂ්ටිය මෙතන මිත්‍යා දෘෂ්ටියක් තමයි. මේ මිත්‍යා දෘෂ්ටිය වෙනසක් තියෙනවා. අවිද්‍යාව තුල තමයි තම මේ කර්ම. එතකොට අවිද්‍යාව කියන තැනින් නැති වුණොත් මේ ඔක්කොම නැති වෙනවා. තුන් භවයම නැති වෙනවා. ඒ කියන්නේ අර මේ මගේම ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියන මනෝ කර්මයක් නැහැ, බුරණ එකක් නැහැ, පයින් එකක් නැහැ. නේද? අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. තේරුණාද? අවිද්‍යාව නිසා මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා එනකොට එහෙම දත යුතුයි. අවිද්‍යාවයි මිත්‍යා දෘෂ්ටියයි කියන දෙකම නියෝජනය වෙලා තියෙන මොහ කියන මට්ටම උනාට වෙනසක් තියෙනවා. එතකොට විද්‍යාව නිසා සම්මාදිට්ඨි, අවිද්‍යාව නිසා මිත්‍යා දිට්ඨි, විද්‍යාව නිසා සම්මාදිට්ඨි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි පවතින නිසා එහෙම කෙනෙක් නැති තැන කෙනෙක් නැහැ කියලා දකිනවා. පුද්ගල නොවන ධර්මතාවය, පුද්ගල නොවන ධර්මතාවයේ ධර්මතාවයක් හැටියට දකිනවා. එහෙනම් විද්‍යාව නිසා සම්මාදිට්ඨි, අවිද්‍යාව නිසා මිත්‍යා දිට්ඨි වගේ විද්‍යාව නිසා සම්මාදිට්ඨි.
සඳයි නම තුන සිදුනා කල්පනා කර ගන්න තුන අදිවසේදී සම්බන්ධ පුළුවන් ආකාරයේ තව තමක් වටිනා කාලයේ යොදවලා බොහෝ වටිනා කුසල ධර්ම සිද්ධ කරගත්ත සසර දුකින් සම්බන්ධ ශක්තිය ප්‍රමාණයේ ඒ දහම තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට උත්සාහවත් වුණා. සීපත් කරගන්න මේ සීල ආකාර භාරතරව දැසිලු සංඥා ලෝක සම්බුද්ධ ශාසනයේ කිනුත් මත ආරක්ෂා කර සිටියේ කිනු අනුමෝදන් සුපිරි සූපත් වන සම්සිද්ධා සාධන ඒ වගේම විශේෂයෙන් කල්පනා කර ගන්නට වෙන්නේ මේ දින ගානක් මේ ස්වාමීන් වහන්සේ තමයි වදා හිතුණු දාන ආදී දන් දැන් පිළිගන්න වල දිගම්පල් සලස්තල දීලා බොහෝම සිල්පසෙන් අපුපත් කරන කලාපයේ මහත්ම මොනෝන මහත්මයා දැන් මේ පෞද්ගල සිවි දිනා ඒක උදව් සදාය කලාපයේ තුනක් මේ පින්ව සියලුම දෙනාට මේ කලාව සියලු කුසල ධර්මයන්ත් ඒ වගේම මේට මෙතෙන්ට මේ සම්බන්ධ වෙච්ච මේ පින්ව සියලුම දෙනාට මේ කුසල ධර්මයේ හේතු භූත වීමෙන් දුක් නිරෝධී සුවපත් සාවිචර ජීවන වේවා. සසන වසනාතුර සාපකාසද දේශ දුදු දුක් කතාවේ සත්‍ය වේ. දෙවිපසේ බුදු මහ රහතන් වහන්සේලා නිවේසන ජීවිතන වැඩවදවල්ලා වූ උතුම් නිවන සම්පත් වාදෝත කර ගන්නට මේ කුසල ධර්මයේ සෑම දෙනාට උතුම් නිවන කුසල පාරමිතාව පුරා ගන්නට. උපරාජන සීලික නිත්‍යම දාපචයන චස්කාරෝ ධම්ම වද්දන් කී ආයවන්නෝ සම්බලම් ආයාරෝ කි සම්පත් 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 චතුන්.
ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගලෙන් බිඳුලව මුරියා කඩවල ලබනෝරුව ආරණ්‍ය සේනාත්මේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ.